සමුදය ප්‍රහාණය කරමින් නිරෝධය සාක්ෂාත් කරමින් මාර්ගය වඩනවා. එහෙනම් දැන් භාවනා කරනවා කියලා අමුතු දේවල් නොකලත් දැන් අපි නත්තණයෙන්ගේ භාවනා කරනවා කියන අදහස තියෙන්නේ අතපය පුතාගෙන පැත්තකට වෙලා ඇස් පියාගෙන ඉන්න ඉරියව්වමයි. ඔබට පුළුවන් සමත විපස්සනා වඩන්න පාර තුනේ යන ගමන්, බස් එකේ යන ගමන්, කෝච්චිය යන ගමන්, කාර්යාලයේ ඉන්න ගමන්, කුස්සියේ ඉන්න ගමන්, උයන පියන ගමන්. ඔබට පුළුවන් නම් මේ උපදින ඇහැ, මේ උපන් ඇහැ ජාතිය ස්වභාවකට, ජරාව ස්වභාවකට, යාදි දුක ස්වභාවකට, මරණ දුක ස්වභාවකට ඇත්තක් නේද? එහෙනම් මේ උපන්නේ දුක නේද? දුක කියන්නේ අකමැති දේ නේද? එහෙනම් මේ අපේ සංපයෝග දුකක් නේද අතුගත්තු? බලාපොරොත්තු දේ නොලැබීමේ දුකක් නේද හඹ උනේ? ශෝක පරිදේව දුක් දුන්නස් නේද මේ? මෙහෙම බලනකොට ඔබ උයන පේන ගමන සමත විපස්සනා වඩලා ලෝකෙට පේන ඔබ වාඩි වෙලා ඉඳලා හිතා ගන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන ද නොහිතා ගන්න පුළුවන්. නමුත් සමත විපස්සනා වඩන්න පුළුවන්කම තියෙන්නේ අර ඉරියව්වෙන් නෙමෙයි. දැන් අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේදී අපිට දේශනා කරනවා ඉරියාප්ත සති චතුසම්පජඤ්ඤ කියලා භාවනා ක්‍රම කීපයක්, කමඨහන් කීපයක්. ඒකෙදි කියනවා හදික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී රෝති අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී රෝති සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී රෝති සංග්‍රාති තත්ත ජීවර ධාරණී සම්පජානකාරී රෝති අතිතේ තේතේ කායිතේ සායිතේ සම්පජානකාරී රෝති උච්චාර පස්සාර සම්මේ සම්පජානකාරී රෝති ගතේතිතේ දෙසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී රෝති. දැන් අපට හැම තැනකම සම්පජානකාරී රෝති නුවණින් ඉන්න කියලා කියනවා. දැන් ඉදිරියට යනකොට අහු වෙනකොට වටපිට බලනකොට ඈත බලනකොට මෑත බලනකොට පාතිවුල් ඇතුළු පැලතුම් පරිහරණය කරනකොට අතපය නවනකොට දිගාරිනකොට ඊළඟට කනකොට බොනකොට රස විඳිනකොට වැසිකිලි කැසිකිලි යනකොට වාඩි වෙලා ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට යම් යම් ඉරියව්වකින් දෙන්නේ කතා කරන්නේ නිශ්ශබ්දතාවයෙන්ද යම් යම් ඉරියව්වකින් ගත කරන්නේ ඒ ගත කරන හැම ඉරියව්වකම නුවණින් ඉන්නවා. මොකද්ද මේ කියන්නේ? හැම තැනකම මේ කොහොමද ඉන්නේ කියන්නේ? ඈ සිහියෙන් මොකද්ද සිහියෙන් නුවණින් ඉන්නවා කියලා කියන්නේ? දැන් මෙන්න මතක තියාගන්න අපි මෙන්න මේකට අද ලෝකේ නොයෙක් නොයෙක් උපක්‍රම යොදලා තියෙනවා. ඒ කිසි උපක්‍රමයක් අවශ්‍ය නැහැ. මොකද්ද මේ කියන්නේ කෙටියෙන්? මේ යම් ඉරියව්වක් මේ කය ඇතුළු කරගෙන භාවිත කරයි නම් ඒ හැම මොහොතකම හිතේකත් අපි ආයතනය පරිහරණය වෙනවා. ආයතනයේ පරිහරණය වෙනකොට ආයතනයේ උපදිනකොට මේ පන්නේ දුකයි කියලා දැක්කේ නැත්නම් මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ස්වභාවට ඇති එහෙ කරන ආත්මයේ දින කරගලේ උපන්නා කියලා දැක්කේ නැත්නම් එහෙම නැත්නම් ඒක ගැටුණු රූපේ ධර්මයේ ගන්ධයේ රසයේ පහස ධර්ම එතනින් හරි මේ ජාති ජරා ව්‍යාධි මරණයේ ස්වභාවකට ඇති අරමුණක් ගැටුණා ලැබුණා කියලා මේ දුක හටගත්තා කියලා දැක්ිනවනම් සම්පජානකාරී වූ මේ ටික නොදැන මේ ටික නොදැක වෙන මොනවා කළා හරිද? ලෝකයේ එක එක ක්‍රම තියෙනවා. දැන් අපිට ඒව ගැන කතා කරන්න යන්න ඕනේ. මේ හැවතැනකදීම වෙන්න ඕන දේ මොකද්ද? යම් ආයතනයක් උපදිනවා නම් උපදින හැම වෙලාවකම දැන් අපි මේ විවිධ කටයුතු කරනකොට හැමතිස්සෙම මේ යම් ආයතනය ඇසුරු වෙනවා. එතකොට මේ ආයතන ඇසුරු වෙන උපදින හැම වෙලාවෙම එක්ක ආයතනයම ආධ්‍යාත්මික ආයතනය හසු වෙනවා. එහෙම නැත්නම් බාහිර ගැටල අරමුණ ඇසුරු කරගෙන දුකම උපත් බව බලන්න. දැන් ගැටලුවක් තියෙනවා. මෙහෙම වලවල ඉන්න පුළුවන්. වීර්යයෙන් ඇත් කෙනෙකුට බැලකම නැහැ. හැබැයි බුදුදහමතුළු එහෙමම කියන්නේ නැහැ. ඒ විපස්සනා විතරක් නෙමෙයි සම්පත්තක් තියෙනවා නේද? බුදුදහම ලෝකලෝක ගාමී ප්‍රතිපදාවට පැහැදිලි සමත විපස්සනා. අපි ඇහැ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලනකොට මේ විදර්ශනා කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි ඒ ටිකද. විදර්ශනා කරනවා කියලා කියන්නේ මේ උපදින ඇහැ, හම වෙන රූපේ, උපදින විඥානේ, උපදින ස්පර්ශයේ, උපදින වේදනාවේ, සංඥාවේ, සංඛාරයේ, විඥානයේ අනිත්‍ය වූ කටේට දුක් වූ කටේට අනාත්ම වූ කටේට ප්‍රතිපදාවක් නැහැ. දුක හටගත් බව දකිනවා, දකින්න ඉන්නවා. ඒක වත්නාවක් ඊට වැඩි අමුතු වත්නාවක් නැහැ. ලෝක නොයෙක්ම කර්තකතම තියෙන්න පුළුවන්. එතරම්ම දුක නිවන් දියන දැක්ම. ඊළඟට අපිට අපේ ගැන සැක සංකල්ප නැහැ කවුවත් කියනකෝ විශ්වාස කරන්න නෙමෙයි. දැන් අපිට පෙරදී එහැ ගැන මෙහෙම බැලුවොත් ඒකත් මේ හැම මම වගේ මගේ ආත්මය කියන යම් සුෂ්මා දෘෂ්ටි මානය ප්‍රපංච ධර්මය ප්‍රමාද කරන ධර්මයක් තිබුණා. ඒකට ඉඳ සිටින්නේ මෙතෙක් කාලයක් මම වගේ මගේ ආත්මය කියන සුෂ්මා දෘෂ්ටි මාන මේ ප්‍රපංච ධර්මයන් හටගත්තා. ප්‍රමාද ධර්ම හටගත්තා නම් හටගත්තේ මේ හැ මම වගේ මගේ ආත්මය කියලා බලපු නිසා. දැන් එහ මම වගේ මගේ ආත්මය කියන ඒ ප්‍රපංච ධර්මයන් ගොඩ නැගෙන විදිහට නෙමෙයි අපි බලන්නේ දුක කියලා නම්. එහෙනම් අපි සමුදේ ප්‍රහාණය කරමින් ඉන්නවා කියන එක මම කෙරෙහිවත් බුදුහාමුදුර කෙරෙහිවත් ප්‍රත්‍යාවයෙන් ගන්න ඕනේ. ඔබට තේරෙනවා මෙහෙම බැලුවොත් මෙහෙම වෙනවායි කියලා. මෙහෙම නොබැලුවොත් මේ තෘෂ්ණාව සිමාන උපදිනවා කියලා දන්නවා. එහෙනම් අත්මින් සති ඉදන්නෝති. අත්මින් අසති ඉදන්නෝති. අත්මින් සති ජරා මරණ නෝති. අත්මින් නසති ජරා මරණ නෝති. මේ ඇති කල්ලි ජරා මරණය තියෙනවා. මේ නැති කල්ලි ජරා මරණය නෑ. එහෙනම් දන්නවා දැන් හොඳටම. කාගේ කෙරෙහි විශ්වාසයෙන් නෙමෙයි ඔබටම ප්‍රත්‍යක්ෂයි. එන්සා විපස්සනාව කියලා අමුතු දෙයක් නෙමෙයි ඉතරයි. දැන් මේකම කර කර ඉන්න බැරි අවස්ථාවක් එනවා. ඒ තමයි අපිට දැන් තියෙන තව උපක්‍රමයක්. දැන් අපි දන්නවා මේ ආයතනයේ උපන්න උපදින්නේ දුක. දුක වූ ආයතනය ගැටෙන්නේ තවත් දුකක් එක්කම. දුක වූ ආයතනය දුක වූ ධර්මයක් එක්කම ගැටිලා ඊටත් වැඩි වූ මහා දුකක්මයි ශෝක පරිදේව දුක් දෝමනස්යෝමයි හදන්නේ. දැන් අපි දන්නවා. එහෙනම් දැන් මට මේ පිළිසිඳ දකින්න ඉන්න බැරි නම් මට අවුල් තැනක් තියෙනවා. අලුතෙන් ඒ දුක හැදෙන්නේ නැති තැනකට හිත තබන්න මට පුළුවන් බුදුගුණ සිහි කරගන්න. දැන් හිතපත් කරනවා බාහිර අරමුණ හොයන්න යන්න දෙන්නේ හිත බුදුගුණ සිහි කරගන්න කරනවා. හිත යොදනවා මෛත්‍රිය වඩන්න. හිත යොදනවා අසුබය බලන්න. හිත යොදනවා මරණ සතිය වඩන්න. හිත යොදනවා ආනාපාන සතිය. මොකද වෙලා තියෙන්නේ? එතකොට දුක උපදිනවා, ආයතනෙ උපදිනවා. නමුත් මහා දුකකට යන්න ඉඩ නැහැ. මේ අරණ දීලා දුක නූපද දුක ගෙවා ගන්න පුළුවන්. දුක සංසිඳව ගන්න පුළුවන්. සමත අරමුණ දීලා තියෙන විදිහට හිත පිහිටවලා තියෙන බලතැනක. ඒ නිසා අර නිරන්තරවම උපදින ඇහැ කනනාසය දිව ශරීරය විපස්සනාවෙන් විදර්ශනාවෙන් දුක අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මයක් ඇටියෙද දකින්න බැරි වෙන අවස්ථාවකම මෙන්න මෙසේ සමතකමටහනක සිහිය පිහිටුවලා හිත පිහිටුවලා හර ආශ්‍රයවන්ට කෙලෙසුන්ට එන්න මතුවෙන්න තියෙන ඉඩවාම එහෙම පුළුවන් වෙලාවෙදී එහෙම දිවාගෙන අවස්ථාවක් ලැබිච්ච ගමන්ම නැවත වතාවක් උපදින උපදින ආයතනය දුකම හටගන්න ධර්මතාවයක් හැටියට බලනවා. එතකොට මේ හැම තැනකම අභික්ඛත්තේ පටික්ඛන්තේ අලෝකිතේ විලෝකිතේ සම්මිංජිතේ පසාරිතේ සංඝාතපත්ත ජීවර ධාරණේ මේ ආදී වශයෙන් කතා කරන හැම තැනකම මේ සහත විපස්සනා දෙකෙන් තොරව මනස කබන්න පුළුවන් නම් මේ දැන් අදාහපු ධර්මය ඔබට පුළුවන් හෙට උදේ වෙන්න ඉස්සෙල්ලා ප්‍රත්‍යක්ෂතාවයෙන් අනාගාමි භවෝ රහත් භව ඒකාන්තයෙන් ලබන බුදුදහම ඒ තරම් සම්දිත්තිකයි අකාලිකයි. රාත්‍රිය අහල පළවදා උදේ වෙනකොට ප්‍රතිඵල ලබන්න පුළුවන්. අපට පුරුදු සතිපට්ඨාන සූත්‍රයේ අනුව අඩුම දවස් 7යි වැඩිම හත් අවුරුද්දයි. එහෙනම් මෙන්න මේ විදිහට වෙන මොකවත් එපා. මේ උපදින උපදින ආයතනය එතනින් බැරුණා නම් ආයතනයට ගැටෙන අරමුණ ජාතිය ජරා ව්‍යාධි මරණ දුක ස්වභාවකට ඇති වූ ධර්මයන් හැටියටම දකිමි. අප්‍රිය සංප්‍රයෝග දුකක් හටගත්තා නේද කියලා බලමින් නිරන්තරව ගත කළොත් ඔබට වැඩි කලක් ගත වෙන විදිහක් නැහැ. ආශ්‍රවක්ෂේ යොදන වීර්යයේදී යෙදෙන ප්‍රමාණය අනුව ඒ ගමනේම වේවි. ඔබට දැන් පුළුවන්කම තියෙනවා නම් ඒකාන්තයෙන් මෙහෙම බලනකොට දුක ගෙවෙනවා, මෙහෙම නොබල නිසා දුක පවතිනවා කියලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් දැනුමක් ලැබුවා නම් ඒකාන්තයෙන් විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් තොරව මේ ආයතන ටික මෙහෙම පරිහරණය කළ නිසා නේද මේ සමුදය තෘෂ්ණා දෘෂ්ටිමාන ගොඩනැගිලා මේ Nirodhe වැහිලා මාර්ගයේ වැහිලා මේ සතර යති ආවේ. තවදුරටත් සතර යන්න වෙන්නේ එහෙම නේද? මෙහෙම නොබලා මේ ආයතන ටික මේ විදිහට බැලුවොත් මේ තෘෂ්ණා දෘෂ්ටිමාන දුරු වෙලා Nirodhe මාර්ගයේ Nirodhe සාක්ෂාත් වීමේ මාර්ගයේ වැඩෙනවා නේද කියන මේ දුක්ඛේ ඥාන, සමුදය ඥාන, Nirodhe ඥාන, මග්ගේ ඥාන මේ සිව්පලයේ නුවණ ඔබට දැන් ලැබිය හැකි නම් අද දවසේ ලැබුවා නම් ඔබ කියන්න සුදුසුයි මම අපායේ යන කෙනෙක් නෙවෙයි කියලා. මම දන්නේ ඒ ත්‍ත්වේක්ෂාඥානි ඔබටයි පහළ වෙන්නේ. ඔබට මේ කරුණ නැවත නැවත අහනකොට නැවත නැවත ආවර්ජනය කරනකොට සිහි කරනකොට ඒ ටික ලබන්න පුළුවන් අත්දැකීමක් වෙනවා. හැබැයි මේ ඇතුළු පවරකින් නෙමෙයි. මේ ඇතුළු දේයන්ව ඔබ හිතන්න පෙළඹෙනවා. සම්මාදිට්ඨියට උපකාරක ධර්ම දෙකයි. උපකාරක ධර්ම දෙකයි. දේහේ දේපච්චයෝ. පරතෝ ഘോഷය හා යොන්සෝ මනසා. දැන් පරතෝ ഘോഷය කියන ටික මේ දවස් දෙකේදී සිද්ධ වුණා. දැන් ඒ අනුව ඔබ සිහි කරන්න පටන් ගත්තෝ ඔබට පෙනෙනවා බාහිර අරමුණු දිහා බල බල හිටියෝ ඇත්තටම මේ නෑ මේකත්ම ජාති දුක් ජරා දිරණ දෙයක් නේ, ලෙඩ වෙන දෙයක් නේ, මැරෙන දෙයක් නේ. ඉතින් මේ පුතා දුව නෝන මහත්ය කියලා මොනවා සජීවීව ගත්තා. සජීවී වස්තු හැටියට මොනවා ගත්තා. මේ හැම දෙයක්ම දිරණ ලෙඩ වෙන මැරෙන නැතන වැතන දේවලේ හොඳට කර්ම විභාග කරලා බැලුවොත් ඒ ඇත්ත ඒ සත්‍ය ඔබටම පසක් කරගන්නට පුළුවන් කියලා. ඒ සත්‍ය ඒ ධර්මය ඔබට වැටහෙන වෙලාවට ඒ ධර්මයේ බුදුහාමුදුරුවන්ගේවත් මගේවත් නෙමෙයි. ඒ අධ්‍යක්ෂී මේ ධර්මය කාගේද? තමන්ගේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා මහණනි මම කියුවේ කියලා කියන්න එපා. මම කියපු එකක් කියන්නත් එපා. ධර්මය තමන්ගේ අත්දැකීමක් වෙන්න ඕන. එනිසා අපි මේ කතා කරපු දේ තමන්ගේ අත්දැකීමක් බවට පත් කරගන්න. මෙහෙම සිහි කළොත් මෙහෙම බැලුවොත් මේ විදිහටම වෙනවා නේද කියලා හොඳට හිත 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 බලන්න විමසුමුත බලන්න විමර්ශන ඥානයෙන් බලන්න මෙහෙම විමර්ශනයේ ඥානයෙන් බලන කෙනා තමයි මේ සක්කායි චිත්තිපිච්ඡා සීලබ්බත පරමාසරාදී මේ සංයෝජන ධර්ම දුරු කරගෙන මාර්ගඵල අධිගමණයකට යම් දවසක අපිට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ මේ ටික හොඳට පිළිගෙන නොවලින් යහුවා නම් නැවත නැවත අහන්න අවස්ථාව ලබාගෙන මේ අද කළ දේශනාවන් නැවත නැවත අහන්න අහලා පමණක් නොවේ යන හොඳට හිතන්න විමසන්න පුරුදු වෙන්න ඔබට වැඩි කල් වේවාම මේ දුක් ගෙවා ගැනීමේ හැකියාව ශක්තිය උපදිනවාමයි. එනිසා දැන් අපි කරන සාස්ත්‍රාවතකින් නිමා කරන ආද දවස තුල ගිය මාසය සුදේ තුලත් ඔබ ප්‍රායෝගික හැදෑරීම් කළා නම් විවිධ වූ ගැටලු ප්‍රශ්න මතුවලා ඇති. තව තවත් විස්තර කරගත යුතු නැවත නැවත පැහැදිලි කරගත යුතු දේ පිළිබඳවද අත්හල වෙලා ඇති. ඉතින් එබඳු අවස්ථාවක් උදා කර ගැනීම හරි ප්‍රයෝජනවත් නේද? අහන දේට වඩා ධර්ම සාකච්ඡාව හරි වැඩ. දැන් මම කියාගෙන යනකොට මම දන්න දේ මට ඕන දේ මම කියන්න. ඔබ අහනකොට ඔබට අවශ්‍ය කරන ඍජු තැනයි මගේ ඉමසන. එනිසා දැන් මම ගොඩාක් කියනකොට එක එකනා ගත්තොත් ඔබට අවශ්‍ය දේ බොහොම ස්වල්පයක් වෙන්න පුළුවන් මේ ප්‍රයක් ගානක් කියන දේ තුල ඇත්තේ. නමුත් විනාඩි පහක් වුණත් ඔබ ප්‍රශ්නයක් නැගුවොත් ඔබ කෙලින්ම අහන්නේ ඔබට අදාළද? ඔබ ඉන්න තැනට ගැලපෙන දේ. එනිසා මේ ඉහාට අපි වැඩි කාලයක් ඒ සඳහා යොදමින් ඇති වෙච්ච ගැටලු ප්‍රශ්න විසඳා ගත යුතු තැන් මොනවද කියලා අහලා විසඳා ගන්න අවස්ථාව දෙනවා. දැන් ඔබේ කාලේ ප්‍රයකට වැඩි ප්‍රමාණයක් අපි දැනන උනා මම ගත්ත නෙවෙයි මාවත් ඒකට එකතු කරගත්ත ප්‍රමාණය මම මේ පැය දෙනවා. හතර දිනක් ඉවරනේ පහ වෙනකන් දෙනවා. මේ පැය මම අහක යන දෙන්නේ නැහැ. එහෙනම් අහන්න තියෙන දේක් අහන්න. අවශ්‍ය තැන ගැටලු තැන අපහැදිලි තැන තවදුරටත් විමසාගත යුතු තැන කොතනද කියලා හොඳට හිතලා නැවත හදන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන ගැන ඔබට අවබෝධයක් තියෙනවා. දැන් මේ අය ඇතුලේ ඉන්නකොට කතා බහ කරනකොට වැඩි පිළිසකට නොයැටෙනු තැන මෙන්න මෙතන. මෙන්න මෙතන විමසුවොත් මට විතරක් නෙවෙයි මේ අයට වැඩි ප්‍රයෝජනයක් වේවි. ඒ වගේ පිටන තැන් මොනවා හරි තියෙනවා නම් අපි ඒක ධර්ම සාකච්ඡාවක් බවට පත් කරගන්න මෙතන. සමාද නැතුව අහන්න තියෙනවා. වෙන තැන් වල මට ප්‍රශ්න වලට උත්තර දීලා ඉවරයක් නැහැ. මේ අයට ප්‍රශ්න නැතුවද ප්‍රශ්න විසඳිලාද? ප්‍රශ්න නැති දෙගොල්ලක් ඉන්නවා. එක කට්ටියක් ප්‍රශ්න විසඳිලා ප්‍රශ්න නැහැ. තවත් කට්ටියක් ඉන්නවා නේද? ප්‍රශ්න ඇති එක කරනවා ඉස්සරහනේ ඉන්නේ. මම දන්නේ නැහැ කොයි වෙලේද කියලා. ඉතින් ලැජ්ජාවට කාරණයක් නෙමෙයි අපි නොදන්නේ. ඇත්තටම අපි තේරුම් ගන්න ඕන අපි අද දවසේ ඉන්න තැන. දැන් අපි දැන්තරම ප්‍රශ්න ටිකක් ඇහුවා රාහුල හඳුරාගෙන අද ප්‍රශ්න ටිකම ඔයetto හරි ලස්සනට උත්තර දුන්නා. එතකොට අපි හිතාගෙන හිටියා දන්නවා කියලා නේද? එහේ අනිත්‍ය බව අපි දන්නවා. ඒක දුක බව අනාත්ම බව දන්නවා. ඒ විඥාන සංපස්ස වේදනා සංඥා සංඛාරා නිත්‍ය බව දුක් බව අනාත්ම බව අපි දන්නවා කියලා හිතාගෙන හිටියා. දැන් අපිට තේරුණාද අපි දන්න බවම දන්නවා කියලා හිතාගෙන හිටි තැනම අවිද්‍යාවම අපි දන්නවා කියලා හිතාගෙන හිටි තැනම අවිද්‍යාව නම් ඇයි අපිට යන්න වෙලා තියෙන විද්‍යාවට දෙන්නේ?
දැන් අපි මේ යන්න හොයන්නේ විද්‍යාවට යන්නනේ. ඒ විද්‍යාවට යන්න හොයන්නේ දැන් ඉන්න තැන අවිද්‍යාව නිසා. එහෙමනම් අපි අවිද්‍යාවෙන් මිදලා විද්‍යාවට යන්න අපි අද ඉන්න තැන අවිද්‍යාව බව මතක තියාගන්න ඕනේ. එනිසා දැන් එතනින් එහාට යන්න නම් අපි විශේෂ මහන්සියක්, විශේෂ උත්සාහයක්, විශේෂ විමර්ශනයක් කරන්න වෙනවා. ඉදිරියේ පිළිබඳව, ඉන්නතර පිළිබඳව ප්‍රශ්න තියෙනවා. මෙතන තියෙන දේ අවිද්‍යාවද විද්‍යාවද කියන එක නැවත නැවතත් ප්‍රකට කරගැනීම සඳහා. ඉන්න තැන හරි කියලා ඉන්නවා නම් එයාට තුමනාවක් නැහැ එහාට යන්න. ඉන්න තැන හරි නිසා ඉන්න තැන හරිද වැරදිද නිවැරදිද කියන එකත් හොඳට ප්‍රකට වෙනවා. ඒකක තේරුම අරගත්තාම පහසු යකට යන්න තියෙන ගමන්මද හරියටම හදාගන්න. ඒකම තමයි අපි ගිහි පැවිදි හැමෝටම වර්තමාන යුගයේම වෙච්ච ගැටලුව. එතනමයි අපිට ජාතිය කියන්නේ මොකක්ද කියන එක විතරුනේ නෑ. ඉපදීම කියන එක අපේ අවධානය යොමු වුණේම මතු ලබන ප්‍රතිසන්දියමයි. ඒ නිසා ඒ ප්‍රතිසන්දිය නැවත ඉපදීම දුකයි. උපදින්න ලැබුණොත් දිරව ලෙඩ වෙන, කුණ වෙන, මැරෙන, අප්‍රිය සම්පයෝගමී ආදී දුක් ගොඩකට පත් වෙන්න වෙනවා. ඒ නිසා ඒ දුකෙන් මිදෙන්න ඕනේ, දුකෙන් මිදීම සඳහා පිළිවෙතක් හොයන්න ඕන, පුරන්න ඕන කියලා අපි මෙතෙක් ජීවිතයේ කළ ගිහි පැවිදි අය ඇසුරු කළ ප්‍රතිපදාවක් විමසලා බැලුවොත් ඒ සඳහාමයි. අපි සිල් රැක්කේ මොකටද කියලා බැලුවොත්, ඇහුවොත් මොකටද අපි සිල් සමාදන් වෙන්නේ? සිල් රැක්කේ දර්ශනයකින් යුතුවද, දර්ශනයකින් බැහැරවද? අපි ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ දේ කළොත් මෙබඳු විපාකයක්, පව් කළොත් දුක් විපාක, පින් කළොත් සැප විපාක, කුසල් කළොත් හොඳ විපාක, අකුසල් කළොත් හොඳ විපාක. දැන් දුක් විපාක, තිරිසන් ප්‍රේත, අසුර, නිරයාදී සතර ආපාය, මනුස්ස ලෝකාදී නම් දිලිදු බව, අංග ප්‍රත්‍යහාරයෙන් නොලැබීම ආදී මේවා දුක්. එනිසා යමක් දුක පිණිස පවතින්නේ අපි ඒ දුක් වලින් නිදහස් වෙන්න හේතු වෙන කරුණු අපි රැස් කළා. පින් කුසල් රැස් කළා. දැන් අපි පින් කුසල් රැස් කරමින් කුමක්ද කරලා තියෙන්නේ? සතර අපායට වැටෙන කෙනාව වළක්වලා සුගතියේ රඳවනවා. දැන් කවුද මේ සතර අපායට වැටෙන්නේ? පව් කළොත් මම. දැන් මේ කවුද මේ අපායෙන් ගලවලා ඉහළින් තියන්නේ හැදුවේ? මම. මම කියන ආත්ම සංකල්පය, ආත්ම දෘෂ්ටිය මත තමයි අපේ සියලු ප්‍රතිපදාවන් ගොඩනැගිලා තියෙන්නේ. මම නිදහස් කරගන්න. දැන් මම කියන කෙනාට දුක් දෙන්න බෑ. මම කියන කෙනාව දුක නැති තැනකට ගෙනියන්න තමයි කටයුතු කරන්නේ. එනිසා අපි නිවන් දකින්න කටයුතු කළා නම් නෙමෙයි කවුරුවත්. මම කියන කෙනාව, මම කියන දෘෂ්ටියම කරකර ගන්න මොනවා හරි කළා නම් මිසක් මම කියන දෘෂ්ටියෙන් මිදෙන්න අපි යමක් කළේ නැහැ. එනිසා සීලයක් දිට්ඨින්ද අනුපගම සීලවාන්නේ නැහැ. දෘෂ්ටියට වැටුණු සීලයක් උනේ නැහැ. අනිත් අනිත් ප්‍රතිපදාවන් දිහා බැලුවොත් එහෙමයි. අපි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කරලා ඇති. ඒ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයේ වැදගත් කියන එක ගැටලුවක්. එතකොට එතනදී මේ ගැටලුව මත අපිට අපි නොදැනුවත්ව අපි බොහෝ අකුසල් කරගෙනක් තියෙනවා. මොකක්ද අපේ විශ්වාසයක් කොට නැගිලා තියෙනවා මේ ගෞතම සාසනය දැන් නිවන් දකින්න බෑ. ඒ බැරි නැති මරණය නිහපත් ලබන එක මේ ජීවිතේ ලබන්න පුළුවන් එකක් නෙවෙයි කියන එක හිම මනස අතෑරුණා. එනිසා අද මේ ධර්මයේ ප්‍රයෝජනයක් නැහැ. මතු බුදුවරු හමු වෙන කාලෙක තමයි, මෛත්‍රී බුදුහාමගේ කාලෙ තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. අද බැ බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. මේ ධර්මය අද වැඩන්නේ, මේ ධර්මය අද ලෝකෙට ප්‍රයෝජනයක් නැහැ. එනිසා අද කාලීන ධර්ම දේශනා කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අකාලික නැහැ. දැන් අලුත් එකක් ඇවිල්ලා තියෙනවා, මේ කාලීන ධර්ම මේ ත්‍රිපිටකයේ තියෙනවා කාලීන නෑ. අමුතෙන් අමුතෙන් හදලා හදලා කියනවා තමයි කාලීන. ඒ කියන්නේ ධර්මයක් අපි ප්‍රතික්ෂේප කරනවා. දැන් මහා සංඝරුවන ප්‍රතික්ෂේප කරලා දැන් සංඝරාමන්තලා මේ පන්සල් වල ආරාම වල කියලා භාවනා කරගෙන ඉඳලා හරියන්නේ නෑ. මිනිස්සුන්ගේ වැඩ කරන්න ඕන, ගෙවල් හදන්න ඕන, පාරවල් හදන්න ඕන, දේශපාලනය කරන්න ඕන, රජ රක්ෂා කරන්න ඕන. ඒ සංඝ ප්‍රතිපදාව දැහැර කරනවා. තුනුවන් ප්‍රතිචේප කරලා, තුනුවන් ප්‍රතිචේප කරපු තැනක නිවන හෝ නිර්වාණ ප්‍රතිපදාවක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. එනිසා බුදුදහම අපි උඹා කල් දෙන්න පැත්තකට කරලා පෙට්ටියකට දාලා වහලා ඉතින් දැන් ආපහු අපිට ඒක එළියට ගන්න වෙලා තියෙනවා. ඒක එළියට මතුවෙන තැන තමයි මේ ඉපදීම කියන වචනේම විස්තර වෙන්නේ. ඉපදීම කියලා කියන්නේ මරණයෙන් මත්තේ ලැබෙන ප්‍රතිසන්දියම නොවේ. ඒකත් ඉපදීමක් තමයි. නමුත් අපි තේරුම් ගන්න ඕන නිවන කියලා කියන්නේ මෙලොවින් ලැබෙන එකක්. මේ ජීවිතේම ජාතිය විෂය වී නැවත කල යුතුක් නැත කියලා නිවන ලැබූ රහතන් වහන්සේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේ කියලා කියන්නේ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝක පරිදේව දුක් දුම් නැති තැනට පැමිණි රහතන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ ඊතරට ආවේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම් නැති කරන්න පුළුවන් නිසා. එහෙනම් උන්වහන්සේට පුළුවන්කම තිබුණා නම් ජාතිය ක්ෂය කරන්න. එහෙමනම් මත්තේ ලැබෙන ප්‍රදීමම වෙන්න බෑ ජාතිය කියන්නේ. ඇත්තටම අපි යම අපි උදාහරණයක් ගත්තොත් අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල එනවා තේලංච පටිච්ච වත්තිංච පටිච්ච. ඉගෙනෙ තෙලු වැටියක් නිසා තෙල් පහනක් පේනවා. එතකොට තෙල් පහනක් දැල් වෙනවා තෙලු තිරයක් නිසා. එතකොට යම් කෙනෙක් කලින් කල තෙලු දානවා තිරේ හදනවා මේ පහන දෙවෙන්නේ නැතුව බොහෝ කාලයක් පස්සේ. ඒත් යම් කලක මේ පහන පවතින්නේ මේ තෙල් දාන නිසා, තිරේ හදන නිසා කියලා යම් කෙනෙක් දැනගෙන තෙල් දමන එක නැවැත්තුවා නම්, තිරේ හදන එක නතර කළා නම්, දැන් ඔහු දන්නවා මේ පහන මේ ප්‍රත්‍ය තියෙනකම් පත්වේ. එතනින් එහාට නම් ඒක පත්වෙන්නේ නැහැ. එතකොට මේ පහන නිවෙනවා කියලා දන්නේ, ඒකාන්තයෙන් නිවෙනවා කියලා මේ පුද්ගලයා දන්නේ පහන පත්වෙතිම නේද? පහන පත්වෙතිම දන්නවා පහන නිවෙනවාමයි කියලා නේද? පහන නිවෙනවාමයි කියලා ඒකාන්තයෙන්ම දන්නවා පහන පත්වෙතිම. ඒ වගේ අපි මේ සසර දුක ඇති වෙන්න ඕන කරන හේතු හැදුවා. හේතු අඩුවක් නැතුව සම්පූර්ණ කළ නිසා මේ භව ගමන ඉදිරියට තව දුරටත් යනවා. යම්ක දවසක මේ යන්න තියෙන හේතුව දුක්ඛ සමුදය, තෘෂ්ණා, දෘෂ්ටි, මාන, මම, මගේ, මගේ ආත්මය කියන සංකල්පය. මේක තමයි ඉදිරියට යන්න තියෙන හේතුව. මෙන්න මේක තින්දෝ දැන් යම් දවසක අපට කියන්න පුළුවන් වුණොත් තෘෂ්ණා දෘෂ්ටි මානෙන් තොර වෙච්ච බව. එතකොට මේ කය පරිතීවිතාව දැන් තෘෂ්ණා දෘෂ්ටි මානේ හේතු දුරු කරගත්ත කෙනාට කියන්න පුළුවන් ඒකාන්තයෙන් මේක මේ පුරාණ උදාහරණ දේශනා කරනවා. මේ කනනාසය දිව ශරීරය මන මේවා පුරාණ විලම්භිකේ කම්මා අபிසංකතං අபிසංචේතිතං වේදිතං දත්තං. මහණනි මේ පුරාණ කර්මය දැන් මේ ඉතුරු වෙලා තියෙන්නේ පුරාණ කර්මය. අபிසංකත හේතුපත්යෙන් හටගත්ත දේ චේතිතා චේතනාවේ පිළිවෙල වෙනවා. වේදනාවට දිම නුවණින් දකින්න ඉතුරු වෙලා තියෙන්නේ මේ ටික. එතකොට දැන් ඒබඳු තැනකට පත්වෙච්ච කෙනා ගන්න දැන් මේ පුරාණ කර්මයේ පවතිනයි කියන්නේ ඉතර දාපු තෙල් ටික පෙර කරගත්ත කර්ම ටික පවතිනකන් මෙලව උපන්නේ උත්පත්තිය ලැබු යම් කර්ම ශක්තියකට නේද අවශ්‍යක් තියෙනවනම් ඒ තෙල් පිළේ තියෙනකන් මේක පවතී. ඉන් එහාට නම් මේක යන්නේ නැහැ කියන එක දැන්. දැන් අලුතෙන් තෙල් පිළේ එකතු කරන්නේ නැහැ. ඒ නිසා ඔහු මෙතනත් ආයතන නිරෝධ කරලා ඉන්න පුළුවන්. මතුද ආයතන නූපදින බව. ඒ කියන්නේ අනුපාදා පරිනිර්වාණය. සෝපදීසේ අනුපදීසේ කියලා දෙකක් තියෙනවා. සෝපදීසේ පරිනිර්වාණයදී මේ අතීතයෙන් කරගත්ත තෙල් දිරය නිසා දැල් වෙන පහන තියේ. දැන් අලුතෙන් තෙල් දිර එකතු කරන්නේ අනුපාදා පරිනිර්වාණයෙන් ඒ ස්කන්ධ ටික විඳලා ගියාම ස්කන්ධ උපදී ඉතුරු වෙන්නේ. ඒ ස්කන්ධ ටික විඳුනහම යථා යම්පදීපෝ රතන සූත්‍රයේ අසාන ගාථාව පහනක් නීලා ගියාම දැල්ල පුරේ ගියා කියලා කාටද කියන්නේ? යථා යම්පදීපෝ ජාති සංදී රතන. ඒ වගේ නිවිලා යාවේ. ඉතින් මේ නිසා මේ ධාතිය කියන වචනය එහා පැත්තේ තිබිච්ච වචනේ මෙහාට අරගත්ත ගමන් අපිට මේ ධර්මයේ වටිනාකම දැනෙනවා. මේ ධර්මයේ අද ප්‍රයෝජන ගන්න පුළුවන් බවත් දන්නවා. අද ජාති දුකෙන් ජරා දුකෙන් වියාම දුකෙන් මරණ දුකෙන් නිදලා ඉන්න පුළුවන් බවත් දන්නවා. ඒ සබවින්ම අපි කවුරු පැතිරුණු තැන වැරදුණු තැන මෙතන මෙතන නිවැරදි වුණා නම් නිරවුල් වුණා නම් තවදුරටත් නිරවුල් කරගත යුතුයි. ඒ නිරවුල් වීම තුළ අපට ලොකු සාන්තියක් පිටක් ලබන්න පුළුවන් බව නම් ඇත්තක්. අහන්න තියෙන ප්‍රශ්නය අහන්න.
දැන් අපි
ඇවිද්දාරෝණය
ප්‍රියදයන් ඒවත් ටික ටික දැන් මේකට දැහැ පිළි දෙනවා ටික ටික මිදිලා ඉන්නේ. දැන් මේ පැත්තේ මම අනේ ඉන්න ටිකක් අර දැන් පැත්තර නෑ මෙහෙම එකක් තියෙනවා මට තේරෙනවා දැන් ඔය කියන දේ. මොකද ඔබතුමාගේ විතරක් නෙමෙයි හැමෝගේම ප්‍රශ්නයක් මේ ඇහුවේ. දැන් අපි පළමුව ගත්තාම දැන් අපිට හේත් ඕන මෙහෙත් ඕන අවුලත් ඕන කැලත් ඕන. ඉතින් නමුත් අපි ඉන්නේ පැවිද්දේ නෙමෙයි. අපි ඉන්නේ ගිහි ගෙදර. අපි බොහෝ වගකීම් වලට මෙදි වෙලා ඉන්නවා. අපෙන් විය යුතු යුතුකම් ගොඩාක් තියෙනවා. පෙරහැර හරින්න බැරි වගකීම් රැසක් අපිට තියෙන තිබඳු සම්බාධක ජීවිතයක තමයි අපි ගෙවෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙන්න මෙතනදී මේ ධර්මයේ සීමාව. ගිහි පැවිදි කියන දෙකක් තියෙනව නේද? සිව්වනක් පිරිසක් ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එතකොට මේ බුදුහාමුදුරෝ දේශනා කළ හැම ධර්මයක්ම බුද්ධ ශ්‍රාවකයාට තමයි. මේ ටික මේ ගිහියට මේ ටික පැවිද්දට කියලා එහෙම බෙදීමක් නැහැ. මොකද පැවිද්දට කියලා දේශනා කරපු ටික මේ ටිකයි ගිහියට මේ ටිකයි කියලා විශේෂත්වයක් නැහැ. නැතුවමත් මේ ගිහි විනය කියලා ගිහි සමාජය ලෞකික සමාජයේ අර්ථවත් වෙන්න ඕන කරන දේශනාවල් තියෙනවා. හැබැයි නිවන් දකින්න පිණිස යම් දේශනාවක් කළා නම් ඒකේ ගිහියට පැවිද්දට කියන එකේ බෙදීම නැහැ. කාටත් එකම දේ තමයි තියෙන්නේ. එහෙත් අපිට භාවිතාවට ගත හැකි පරිහරණය කළ හැකි අපේ මට්ටමට ගැලපෙන සීමාවක් තියෙනවා අපිට. දැන් අපි උත්සාහ කළ යුතු නැහැ, නොකළ යුතුත් නැහැ මේ ජීවිතේ රහත් වෙන්න, මේ ජීවිතේ අනාගාමී වෙන්න. අපිට යම් තරමකින් අපිට පුළුවන් නම් මම මෙන්න මේ ධර්ම දැනගත්තා. ඒකාන්තයෙන් මම මෙන්න මේ ධර්මයේ මේ චතුරාර්ය සත්‍ය, මේ දුක්ඛ සත්‍යය, මේ සමුදය සත්‍යය, මේ නිරෝධ සත්‍යය, මේ මාර්ග සත්‍යය කියලා මේ සත්‍ය ඥානය, දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය, සමුදය සත්‍යයේ සත්‍ය ඥානය, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය, මාර්ග සත්‍යයේ සත්‍ය ඥානය, මෙන්න මේ සත්‍ය ඥානය ලැබුවා නම් අපි කියන එතනදී ඉදම් උච්චතාවසෝ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියත් සම්මා සංකප්පේද වාචා කම්මන්තා ආජීවයන් පත් සමාධි සතු අංගද ඒකාන්තයෙන් තියෙනවා පිළිගනවා. එතකොට ඒ ටික ලැබුවා නම් මම මොන විදිහේ ජීවිතයක ගෙවුණා මම කවදාවත් සතර අපායට යන කෙනෙක් නෙවෙයි, නියත වශයෙන් මම සම්බෝධියට යන කෙනෙක්. මෙන්න මේ දර්ශනයට ආපු කෙනාව බුදුහාමුදුරුවෝ හඳුන්වනවා සංයුත්ත නිකායේ බොහෝ තැන්වල, බොහෝ සූත්‍රවල. සංයුත්ත නිකාය පමණක් නෙවෙයි මේ දර්ශනයට පත් වෙච්ච, මේ නුවණට පත් වෙච්ච කෙනාගේ වටිනාකම දක්වනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ කුඩා මුංගට පමණ පක්කට හතක් අරගෙන උන්වහන්සේ අහනවා මේ පක්කට හතද මේ මහා මේරු පර්වතයේද වැඩි කියලා. දැන් මේ තියෙන පත් ප්‍රමාණයද මේ පත් ප්‍රමාණයද වැඩි? ස්වාමීනි මේ පක්කට හත ස්වල්පේනුත් ස්වල්පයක්. 100ෙන් 10ෙන් 10000ෙන් ලක්ෂෙන් වාරයක්වත් සංගවක්වත් නැහැ මේකට ගලපනකොට. එහෙමනම් මහණනි මෙන්න මේ වගේ මේ දර්ශනයට පත් වෙනකොට නැති කරපු දුක මේ මහා මේරු පර්වතයේ වගේ ඉතුරු වෙච්ච ටික මේ මුංගට හතක් වගේ කොහොම සල්පය. ඒ වගේම මහන්සේ නිය අගත පස් පිටක් අරගෙන පෙන්නනවා මහණනි මේ ටිකද වැඩි මේ මහ පොළවේ පස්. ස්වාමීන් මේ මහ පොළවේ තියෙන පස් වලට සංසන්දනය කළොත් සියක් ගුණයෙන් දහස් ගුණයෙන් ලක්ෂ කෝටි වාරයකින් වස්තම කරන්න බෑ. ඔය ගත්ත ටිකට ඒ බොහෝමයි කියන ගණේට තමයි යන්නේ. එහෙමනම් මහණනි මේ දර්ශනයට පැමිණ කෙනාට ඉතුරු වෙච්ච දුක මේ නිය අගට ගත්ත පස්පොද වගේ නැති කරපු දුක මෙන්න මේ මහා පොළොව වගේ කියලා. එතකොට අපිට මෙන්න මෙතන අපේ අරමුණ වුණොත් මෙන්න මේ බඳු තැනකට අපට එළවෙන්න පුළුවන් වුණොත් මේ ජීවිතය තුළ ඒ ප්‍රමාණවත් අදුතරමින් මෙතනටවත් අපි පත් වෙන්න ඕනේ. ඒක තමයි ජීවිතයේ අරමුණ වෙන්න ඕනේ. එතනක දැන් අද දවසේ අපිට ගැටලුවක් තියෙන්නේ මේ ධර්ම මාර්ගය පිළිබඳව. අපි මෙතෙක් කාලයක් ධර්ම මාර්ගය කියලා භාවිතා කළදී තමයි අපිට ගැටලු හදලා තියෙන්නේ. දැන් අපි මෙතෙක් කාලයක් මෙන්න මේක තමයි ලෝකෝත්තර මඟ, මේක තමයි නිවන් මඟ, මේක තමයි ධර්ම මාර්ගය කියලා හදාගත්ත දෙයක් තිබුණා. මේ හදාගත්ත දේ තුල අපිට හරි පීඩන ඇති කරලා තියෙනවා. අපිව හිර කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ගමන් මගේ යන කෙනා මත් කන්න බෑ, මාළු කන්න බෑ, ඉස්තර කන්න බෑ. එක එක වාරණ තියෙනවා. ඒක දරුවෙකුට දෙන්නත් බෑ, කාටවත් දෙන්නත් බෑ. එක එක වාරණ දාගෙන තියෙනවා. දැන් මේ ශාසනය තුල දැන් අඟුලිමාල මාමකමේ දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනවා, කියනවා ස්වාමීනි භික්ෂූන්ට මෙන්න මේ ශික්ෂාපද පහ පනවන්න කියනවා. ඒකාන්තයෙන් භික්ෂූන් වෘක්ෂ මූලික විය යුතුයි, අරණ්‍යගත යුතුයි, පාංශු කුල ජීවර ධාරී යුතුයි, තුන්සිවුරු දැරිය යුතුයි, නිර්මාල් විය යුතුයි කියලා මෙල්ලෙන් ගොඩක් බුදුහාමුදුරුවෝ පිළිගන්නේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් සමහර වෙලාවට අද දවසේ බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දේවදත්තා වරුන්ගේ ඉල්ලීම් බව අද ක්‍රියාවට කරලියට ඇවිල්ලා තියෙනවා. ඒවම අගය කරන, ඒවම ಗುಣ කොට දකින තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි සීලබ්බත පරමාර්ථයක අද ඉන්නේ. සීලබ්බත පරමාර්ථයක ඉන්න කෙනා නිතරම දැඩි වූ වෘත වැඩි වැඩියෙන් සමාදන් වෙන කෙනා, රකින කෙනා තමයි උත්තමයා හැටියට, සිල්වන්තයා ගුණවන්තයා හැටියට සැලකන්නේ. නමුත් අපි එබඳු තැනකට නොගොත් අපි බැලිය යුතුයි එදා අතීතය. විසාකාව සෝතාපන්න වෙලා හිටියේ, ගිහි ගෙදර හිටියේ, මාර්ගඵලයක් ලබන්න ඕනේ නැහැ, අවුරුදු 7 ලබලා තිබුණා. අද දවසේ නම් මාර්ගඵල ලැබුණු කෙනෙකුට ගෙදර ඉන්න හම්බ වෙන්නේ නැහැ. පන්සලෙත් බෑ යාට ඉන්න. කැලේකටම යන්න ඕන. ඇයි අපි බලාගෙන යන කාර්තිකවත් කතා නොකර මහබුත් චරිතයක්නේ. කොම්මෙච්ච තරතියක්. නමුත් ඉසාකා විවාහ වුණා. දරුවෝ ගොඩාක් ඇති අම්ම කෙනෙක් වුණා. මොනපුරුම ඉදිරියේ 100 ගානක් හිටියා. ව්‍යාපාරික ජීවිතයක් ගත කළා. බුදුහාමුදුරුවෝ සාසනයේ මහෝපාසකාන්තියේ මහා දානහිතේ